සුපුරුදු පරිදි අපේ සෙනසුරාදා රාත්‍රී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගෞරවණීය අවසරයි කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේව අපේ ධර්ම සාකච්ඡාව සඳහා ඉතාම මෙත්සිතින් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්ස අපට අද සාකච්ඡාව සඳහා කතා කරන්න තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සන කාලේ කුච්චකෝච්චකේන නීවරණ සම්බන්ධය. එතකොට ස්වාමීන් වහන්ස අපට කියන්නේ කියලා දෙන්න මේ නීවරණය අපිට කුච්චකේන නීවරණය අපි කොහොමද අපේ ජීවිතය තුළ අපි භාවනා කරනකොට හරි අපේ කටයුතු කරනකොට අපි අඳුනගන්නේ අඳුනගෙන අපි කොහොමද මේ නීවරණය දුරු කරන්නා නීවරණය දුරු කිරීමට අවශ්‍ය කරන ඒ කාරණාවන් අපට විස්තර කියලා දෙනවා නම් ඉතාම ඉකෙදෙන සම්මාංශ
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අනුරුද්ධ හාමුදුරුවෝ අද දවසෙත් දවසට නියමිත මාතෘකා පිළිබඳව මූලිකවම කරුණු සිහිපත් කරමින් ආරාධනා කරන්නට යෙදුනේ. සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සන සතිපට්ඨානයේ නීවරණ පිළිබඳවයි අපි පහුගිය සති කිහිපෙම කතා බහ කළේ. අදට නියමිතව පවතින්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණේ සම්බන්ධව. ඒ වගේම මෙහිදී විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕන පසුගිය සතියේ ධර්ම සාකච්ඡාව අපට පවත්වන්නට නොහැකි වුණා හදිසියේම අනුරාධපුර ප්‍රදේශයේ ඒ කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන බොහොම අපහසුතාවයට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරලා අපට ක්ෂණික වේ සඳහා ක්‍රියාත්මක වෙන්න සිදු වුණු නිසා කල් වේලා ඇතිව අපට දිනය දැනුම් දෙන්නට අවකාශයක් උනේ නැහැ. නමුත් WhatsApp group එකට ධර්ම යාත්‍රා group එකට සම්බන්ධව සිටින සියලු දෙනා දැනුවත් කළා. ඒ වගේම රුවන්වැලිසෑය අභියස සිට අපි මේ මොහොතේ සුළු වේලාවක් සම්බන්ධ වෙලා වැඩසටහන නොපැවැත්වෙන බව සිහිපත් කළා. ඉතින් ඒ තුලින් යම් කෙනෙකුට යම් අපහසුතාවයකට පත් වුණා නම් ඒ පිළිබඳවත් විශේෂයෙන් කාරුණිකව මේ කාරණය ඒ හැම දිනාටම සිහිපත් කරන්නට අපි අදහස් කළේ. අද දවසේ ධර්ම සාකච්ඡාවේ මූලික මාතෘකාව හැටියට ධම්මානුපස්සන සතිපට්ඨානේ උද්දච්ච කුක්කුච්ච නීවරණය පිළිබඳව අපි මූලිකව කතා බහ කරලා ඉන් අනතුරුව සුපුරුදු පරිදි භාවනාව සම්බන්ධව විදර්ශනාව සම්බන්ධව වගේම තමන්ගේ ජීවිතයේ පවතින ගැටලු ධර්මානුකූලව විවරණය කරගන්නට කාලය අද දවසෙත් අපි වෙන් කරන්නේ. උද්දච්ච කුක්කුච්ච නීවරණ ධර්මය දහම් පොතපතවල විස්තර කරන්නේ විශේෂයෙන්ම උද්දච්චය කියලා කියන්නේ එක් චෛතසික ධර්මයක්, කුක්කුච්චය කියලා කියන්නේ තවත් චෛතසික ධර්මයක්. මේ චෛතසික ධර්ම දෙකම අකුසල පක්ෂයේහි පමණක් යෙදෙන චෛතසික ධර්ම. එතකොට උද්දච්ච කුක්කුච්ච යම් මනසක මතුවෙනවා නම් ඒ අවස්ථාවේහි ඒ සිත අකුසලයක් සමගයි මිශ්‍රව පවතින්නේ කියන කාරණය අපිට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. එතකොට මොකද්ද උද්දච්චය කියන්නේ? මොකද්ද කුක්කුච්චය කියන්නේ? උද්දච්චයයි කියලා කියන්නේ මනසෙහි සැලෙන ගතිය. ඒ කියන්නේ එක අරමුණක පිහිටා නොසිටින ගතිය. දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක් තියෙනවා ඒකග්ගතා කියලා. එතකොට ඒකග්ගතා චෛතසිකය සෑම සිතකම අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික ධර්මයක්. ඒකාග්‍රතාව කියලා කියන්නේ යම් අරමුණක් මනසින් ගන්නට නම් ඒ අරමුණෙහි එක්තරා ස්වરૂපයකින් ඒ අරමුණ ගන්නට ඕන. එතකොට ඒ අරමුණ එක ස්වરૂපයකින් ගන්නට නම් යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙන්නට ඕන. ඒ නිසා ඒකාග්‍රතාවයක් නැතුව අරමුණු ගන්නට බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් යම්කිසි දැන් අපිට මතකයි කුඩා කාලේ අපි පාසල් යනකොට සමහර වෙලාවට ගුරුතුමා යම්කිසි භාජනයක් හරි එහෙම නැත්නම් මල් බඳුනක් හරි වෙනත් ද්‍රව්‍ය කීපයක් හරි මේසේ උඩ තියලා තම තමන් ඉන්න තැන්වල ඉඳලා තමන්ට පේන හැටියට ඒ පින්තූරේ එහෙම නැත්නම් ඒ ඡායාව අඳින්නට කියලා කියනවා. චිත්‍රය අඳින්නට කියලා කියනවා. එතකොට තම තමන් ඉන්න තැනට එක එක ආකාරයෙන් තමයි පෙනෙන්නේ. ඒ කියන්නේ ඒ අරමුණ ගන්න පුළුවන් විවිධ පැති තියෙනවා. ඒක එක පැති වලින් බලනකොට එක එක විදිහට ඒ අරමුණ හඳුනා ගන්නට පුළුවන්. සම්පූර්ණ උඩු පැත්තෙන් බැලුවොත් තවත් විදිහකට පේනවා. යටි පැත්තෙන් බැලුවොත් තව විදිහකට. පැත්තෙන් එක එක පැති වලින් බලනකොට තව තව විදිවලට පේනවා. දැන් එතකොට මේ හැම විදිහකින්ම අරමුණ ගන්න එක සිතකට පුළුවන් කමක් නැහැ. එක සිතකට පුළුවන් වෙන්නේ එක් ස්වරූපයකින් පමණයි ඒ අරමුණ ගන්න. එතකොට දැන් ඒ අරමුණ එක් ස්වරූපයකින් ගන්නට නම් ඒ එක් ස්වරූපය පිළිබඳ ඒකාග්‍ර වෙන ගතියක් තියෙන්නට ඕන. ඒ නිසා සෑම සිතකම ඒකාග්‍රතා චෛතසික යෙදෙන බව තමයි අභිධර්මයේ පැහැදිලි කරන්නේ. දැන් උද්දච්ච කුච්ච එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම උද්දච්චය යෙදුණන් පස්සේ තියෙන ගැටලුව තමයි අර හැම සිතකම ඒකාග්‍රතා චෛතසිකේ පවතිනවා. පැවතුනාට ඒ ඒකාග්‍රතාවය වඩා ප්‍රබල වුණහම තමයි සමාධියයි කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපිට සිත් බොහෝ ගණනක් එක් අරමුණක් කෙරෙහි අවධානය පවත්වමින් පවත්වාගෙන යන්නට පුළුවන්. දැන් අර ඒකාග්‍රතා චෛතසිකය සාමාන්‍ය විදිහට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට යෙදෙනකොට සිද්ධ වෙන්නේ ඒ සිතෙන් ඒ ගන්න අරමුණ යම් ඒකාග්‍රතාවයක් ඇතුව ගන්නට පමණයි. හැබැයි ඒකාග්‍රතාවේ ප්‍රබල කරනකොට, දියුණු කරනකොට, පුහුණු කරනකොට, ඒක සමාධියක් මට්ටමට වැඩෙනකොට තමයි සිතට පුළුවන් වෙන්නේ සිත් බොහෝ ගණනකින් එකම අරමුණ අරමුණු කරන්න. එතකොට ස්වභාවිකවම සිතෙන් එක් අරමුණක් එක් ස්වරූපයකින් ගන්නවා. අරගෙන ඒ සිත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාම ඊළඟ සිතෙන් වෙනත් ආකාරයකින් ඒ අරමුණ ගන්නත් පුළුවන්. එහෙම නොගෙන එකම ස්වරූපෙන් එකම විදිහට ඒ අරමුණ ගන්නට පුහුණු වෙන්නේ, පුළුවන් වෙන්නේ සමාධිය එහෙම නැත්නම් ඒකාග්‍රතා චෛතසිකයෙන් දියුණු වුණාම. දැන් මේ උද්දච්ච චෛතසිකයෙන් කරන්නේ අර එක අරමුණක් ගණිමින් සිත පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඊළඟට ඒ අරමුණම ගන්නට නැතුව ඊළඟට වෙනත් අරමුණකට අවධානය යොමු වෙනවා. ඊට පස්සේ ඒ සිතත් නිරුද්ධ වෙනවා. නැවත තවත් අරමුණකට ඒ අවධානය යොමු වෙනවා. එහෙම නැත්නම් එකම අරමුණේ විවිධ ස්වરૂපයන්ට අවධානය යොමු වෙනවා. මේ විදිහට එකම අරමුණෙහි විවිධ පැති අරමුණු කරන්නට හෝ එහෙම නැත්නම් හාත්පසින් වෙනස් වෙනස් අරමුණු කෙරෙහි අවධානය යොමු කරන්නට හෝ අපේ මනස පොළඹවන ගතියක් මේ උද්දච්ච චෛතසිකයේ පවතුනවා. එතකොට එකම අරමුණක්වත් හරියට පැහැදිලිව හඳුනා ගන්නට බැරි ගතියක් මනසට ඇති වෙනවා. ඒ මොකද දැන් අපි සරල උදාහරණයක් අරගත්තොත් පින්නතුනි, අපි වාහනයක වේගෙන් යනකොට අපිට ජනේලයෙන් එළිය බැලුවෙන් පස්සේ නොඑක් දේවල් වේගෙන් පහුවෙමින් යනවා. ගොඩ නැගිලි, ගස්කොළන්, මිනිස්සු, සත්තු සිව්පාවෝ නොඑක් දේවල් දැන් පහුවෙමින් යනවා වේගෙන්. නමුත් එකක්වත් අපට පැහැදිලිව ඒවැ සටහන් ආදිය නිවැරදිව හඳුනා ගන්න අමාරුයි. මොකද දකින්නකොටම ඉක්මනින් ඒක පහුවෙලා ඊළඟ එක එනවා. ඒක පහුවෙනවා ඊළඟ එක එනවා. අන්න එහෙම එතකොට අපිට එකම අරමුණක්වත් පැහැදිලිව හඳුනා ගන්නට බෑ. අන්න ඒ වගේ ගතියක් තමයි උද්දච්චයේහි පවතින්නේ. අර එක අරමුණක් ගත්ත ගමන්ම ඒ අරමුණ පැහැදිලි කරගන්නට නැවත නැවත එයම අරමුණු කරමින්, ඒ ස්වરૂපයෙන්ම අරමුණු කරමින් සිත් බොහෝ ගණනක් ඇති වෙන්නට ඉඩ නොදී එක අරමුණක් අරගෙන ඒක නිරුද්ධ වෙනකොටම ඊළඟට වහා තවත් අරමුණකට මනස අවධානය යොමු වෙනවා. එතකොට ඒ වෙනස් ආකාරයකින් හෝ වෙනස් අරමුණක් ගනිමින් තමයි ඊළඟ සිත පහළ වෙන්නේ. එතකොට අර වේගෙන් අපි වාහනයක යනකොට සිද්ධ වෙන සිදුවීම වගේ දෙයක් තමයි අපේ මනසට සිද්ධ වෙන්නේ. එතකොට සමාධියෙන් කරන්නේ අපි වාහනේ වේගය අඩු කරන්න අපිට අර එක අරමුණක් පුද්ගලයෙක් හෝ ගයක් දොරක් හෝ උපකරණයක් හෝ ගහක් හෝ එක් කුමක් හෝ කෙරෙහි අපට වැඩි වෙලාවක් අපේ අවධානය යොමු කරගෙන ඉඳීමේ හැකියාවක් ඇති වෙනවා වාහනේ වේගය බාල කරනකොට. එතකොට වාහනේ නවත්තනවා එකතරක. නැවත්වුවට පස්සේ අපිට රිසිසේ ඕනතරම් වෙලා අර අරමුණ දිහා බලාගෙන ඒ අරමුණ ඉතාම හොඳට පැහැදිලි කරගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ තමයි චිත්ත ඒකාග්‍රතාවේ දියුණු කරගත්තාම අර වාහනේ වේගය අඩු කරලා වාහනේ එක තැනක නැවැත්තුවා වගේ අපිට ඒ අරමුණ විවිධ ස්වරූපවලින් ඉතා ගැඹුරට අධ්‍යයනය කිරීමේ අවස්ථාවක් එනවා දියුණු කරගත් සමාධි සිතකට. ඒ නිසා තමයි චිත්ත ඒකාග්‍රතාවේ හෙවත් දියුණු කළ සමාධිය යම් කිසි කෙනෙකුට යථාර්ථය අවබෝධ කරගන්නට උපකාර වෙනවායි කියලා සඳහන් වෙන්නේ. ඒ නිසා තමයි සම්මා දිට්ඨිය උපදින්නට, ප්‍රඥාව උපදින්නට සමාධිය උපකාරක ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් මේ தත්වයට හාත්පසින් ප්‍රතිවිරුද්ධ චෛතසික ධර්මයේ තමයි මේ උද්දච්චය කියලා කියන්නේ. අර එක අරමුණක වැඩි වෙලාවක් නැවත සිත් පහළ වෙන්නට ඉඩ නොදී එක අරමුණක් එක් ස්වරූපයකින් ගනිමින් ඇතිවෙච්ච සිත නිරුද්ධ වෙනකොටම ඒ අරමුණ වෙනත් ස්වරූපයකින් හෝ එහෙම නැත්නම් හාත්පසින් වෙනත් අරමුණක් හෝ ගන්නට අවධානය යොමු කරනවා. එතකොට අර වාහනේ වේගය වැඩි වෙන්න අරමුණ ඉක්මනින් ගිලිහී යනකොට පැහැදිලිව හඳුනා ගන්නට අපහසු වෙනා වගේ අපිට එකම අරමුණකවත් හරියට පිහිටන්නට බැරි ගතියක් ඇති වෙනවා. අපේ රේරුකාණී චන්දිමල මහානායක හාමුදුරුවෝ මේකට උපමාවක් දක්වනවා. දැන් හොඳට අනලා පදම් කරපු මැටි ගුලියක් අපි උඩ ඉඳලා බිමට අතෑරියොත් ඒක බිමට වැටෙනකොට ඒ භූමියේ තියෙන ස්වરૂපයට සැකසিলা ඒ භූමිය බදාගෙන හොඳට ඒක තහවුරු වෙනවා. උඩ ඉඳලා හොඳට අනලා පදම් කරපු මැටි ගුලියක් බිමට දැම්මහම ඒ තැනේ හැටියට ඒ මැටි ගුලිය සැකසিলা හොඳට පොළව අල්ලගෙන තහවුරු වෙනවා. ඒක එහෙමෙහෙ විසිරෙනවා අඩුයි. මොකද හොඳට පදම් කරලා තියෙන නිසා. අන්න ඒ වගේ තමයි දියුණු කළ සමාධිය යම් අරමුණකට යොමු වුණා නම් ඒ අරමුණ බදාගෙන එහි එල්බගෙන ඉන්න පුළුවන් ගතිය දියුණු කළ සමාධියේ පවතින. ඒතකොට නැවත පහළ වෙන සියල්ලක්ම අර අරමුණම ගනිමින් ඒ අරමුණ එහිම එල්බ ගනිමින් තමයි ජනිත වෙන්නේ. නමුත් උද්දච්චේ පවතින ස්වභාවය උන්වහන්සේ උපමාවකින් දක්වන හරියට රබර් බෝලයක් වගේ. රබර් බෝලයක් උඩ ඉඳලා ඇතැරියෙන් පස්සේ ඒකත් බිම වදිනවා. අර මැටි ගුලිය බිම වැදුනා වගේ එක් ස්වරූපයකින් බිම වදිනවා. හැබැයි බිම වැදිච්ච සැනින්ම ආපහු උඩ වීසි වෙනවා. උඩ වීසිලා ආයෙත් බිම වැටෙනවා. ආයෙත් බිම වැටෙනට ආයෙත් බිම වැටිච්ච ගමන් ආපහු උඩ වීසි වෙනවා. එතකොට හැම විටම රබර් බෝලේ යම් පැත්තක් යම් විදිහකින් බිම වදිනවා. බිම නොයදී තියෙන්නේ නැහැ. ඒ වගේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට ඒකාග්‍රතාවයේ හැම හිතකම පහළ වෙන නිසා ඒ ගන්න අරමුණ යම් ස්වરૂපයකින් ගන්නට පුළුවන් හැකියාවක් සිතට තියෙනවා. තිබුණා වුණාට අර මැටි ගුලිය පොළොව බදාගෙන නිශ්චල වුණා වගේ බොහෝ වේලාවක් සිත් සමූහයක් ඇති වෙන්නට ඉඩ තියන්නේ නැහැ. උද්දච්චයේ විසින් අර රබර් බෝලේ වගේ එක තැනක ස්පර්ශ වුණු සැනින්ම ආයෙ වීසි වෙනවා. ආයෙ පෙරලා වෙන තැනක ස්පර්ශ වෙනවා. ආයෙත් වීසි වෙනවා. ආයෙත් බිම ස්පර්ශන. එතකොට ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. හැබැයි හැම මොහොතක් පාසාම ඒ රබර් බෝලය ආපසු උඩට විසිවීමක් වෙනවා. අන්න ඒ වගේ රේරුකාණී මහානායක හඳුරෝ සිහිපත් කරනවා මේ උද්දච්චය නැමැති අකුසල චෛතසිකේ යම් සිතක යෙදුනහම අරමුණෙහි පිහිටා සිටින්නට බැරි ගතියක්. එකම අරමුණ විවිධ ස්වරූපයෙන් ගන්නට හෝ එහෙම නැත්නම් හාත්පසින් වෙනස් අරමුණු කරා අවධානය යොමු වෙන්නට වෙනස් අරමුණු ගනිමින් සිත් පහළ වෙන්නට හෝ මනස පොළඹවන මේ උද්දච්චය නැමැති චෛතසිකයේ විසේ. එතකොට උද්දච්චය නැමැති චෛතසිකය විශේෂයෙන්ම භාවනා කරන යෝගාවචරයෙකුට බාධා කරනවා. ඒ වගේම නිවන් මඟ අහුරන ධර්මයක් නිසා ඒක නීවරණයක් හැටියට හඳුන්වනවා. ඇයිද නිවන් මඟ අහුරන්නේ? නිවන් මඟෙහිදී අපි උත්සාහ කරන්නේ අරමුණු වල යථා ස්වභාවය නිවැරදිව අවබෝධ කරගන්න. එතකොට නැවත සිත සැලෙනකොට එක අරමුණක පිහිටා තියාගන්න බැරි වෙනකොට එහි හේතු ප්‍රත්‍ය දැක ගන්නට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව මේවා ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්නට සිතට අවකාශයක් නැහැ. අර වේගෙන් අරමුණු වෙනස් වෙන නිසා. ඉතින් එතකොට අපිට සම්මා දිට්ඨිය ඇති කරගන්නට යථාබෝධය ලබන්නට ඒක ප්‍රධානම බාධකයක් වෙනවා. ඒ වගේම මේ උද්දච්චය නැමැති චෛතසික ධර්මය යම් සිතක පහළ වුණහම ඒ සිතේ ඇතිවෙන සැලීම නිසා ඒ තනත්තාට කුක්කුච්චයත් ඒත් සමග ඇතිවෙන්නට පුළුවන්. ඒ කුක්කුච්චයි කියලා කියන්නේ තැවෙන ගතිය. එතකොට උද්දච්චය ඇති හැම විටම කුක්කුච්චය තියෙනවයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ කුක්කුච්චය උද්දච්චයත් එක්ක බැඳී තමයි හටගන්නේ. ඒ කියන්නේ උද්දච්චයට පුළුවන්කම තියෙනවා කුක්කුච්චෙන් තොරව පහළ වෙන්න. හැබැයි කුක්කුච්චය පහළ වෙන්නේ උද්දච්චයත් එක්කම. ඒ කියන්නේ සැලෙන ගතියත් එක්කමයි තැවෙන ගතිය පහළ වෙන්නේ. තැවෙන ගතිය නැතුව සැලෙන ගතිය විතරක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කුක්කුච්ච නැමැති ධර්මතාවයේ උද්දච්චයත් එක්කම එකට පහළ වෙන නිසා මේ දෙක චෛතසික ධර්ම දෙකක් වුණාට තථාගතයන් වහන්සේ නීවරණ වශයෙන් ගන්නකොට එකම නීවරණයක් හැටියට දක්වලා තියෙනවා සැලෙන බව සහ තැවෙන බව. එතකොට මේ තැවීම ඇති වෙන්නේ කවර හේතු නිසාද? සමහර වෙලාවට අර මනසේ වික්ෂිප්ත බව, ඒ වික්ෂිප්ත බව ඇති වෙනකොට අපේ සිත කුසලයක පිහිටන්නේ නැහැනේ. මොකද ඒක අකුසල චෛතසිකයක්නේ. ඒ අකුසල චෛතසිකේ ජනිත වුණු ගමන්ම එතන ඉඳලා ඒක ලෝභයත් එක්කලා එකතු වෙනකොට ලෝභ මූලිකව මනස වික්ෂිප්ත වෙනවා. ද්වේෂයත් එක්කලා එකතු වෙනකොට ද්වේෂ මූලිකව මනස වික්ෂිප්ත වෙනවා. දැන් කාමච්ඡන්දේ ඇති වුණු තැන මේ උද්දච්චයත් ඇති වෙනවා. එතකොට කාමච්ඡන්දයත් සමග උද්දච්චය මිශ්‍ර වුණන් පස්සේ එක එක කාම අරමුණු කෙරෙහි වේගවත් අවධානය දුවනවා. ඊළඟට ව්‍යාපාදයත් එක්කලා උද්දච්චය දුවනන් පස්සේ ඒ ගැටෙන අරමුණුත් එක්කලා වේගවත් නැවත නැවත එක එක ස්වරූපෙන් මනස ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට මේ උද්දච්ච සිත අකුසල් සිතක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ අකුසල් ජනිත වීම හේතු කොටගෙන ඒ තැනැත්තාට පශ්චාත්තාපය, එහෙම නැත්නම් තැවීම ජනිත වෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට ඒ තැවීම ජනිත වෙන්න කරුණු දෙකක් ධර්මයේ පැහැදිලි කරනවා. නොකල කුසල් සහ කල අකුසල්. දැන් අර මනසේ සැලෙන බවත් එක්කලා අකුසලයට මනස යොමු වෙනකොට ඒ තමන් නොසිතිය යුතු දේවල් සිතුවා, නොකිව යුතු දේවල් කිව්වා, නොකල යුතු දේවල් කළා කියලා තමන්ට දැනෙනකොට ආපහු පශ්චාත්තාපය ඇති වෙනවා. මේ විදිහට පශ්චාත්තාපය, එහෙම නැත්නම් කුක්කුච්චය කියන මේ චෛතසික ධර්මය උද්දච්චයත් එක්කලා බද්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දෙකම අකුසල චෛතසික හැටියට දක්වන්නේ යම් තැනක උද්දච්චය පමණක් වෙනම ඇති වෙන්නට පුළුවන් කුක්කුච්ච නැතුව. ඒ වෙනම ඇති වෙනකොට අර විදිහට කාමච්ඡන්දයත් එක්කලා මුසු වෙනකොට ඊට අනුරූපීව, ව්‍යාපාදයේ සමග මුසු වෙනකොට ඊට අනුරූපීව, විචිකිච්ඡාව සමග මුසු වෙනකොට ඊට අනුරූපීව, මෙහෙම එක් එක් අකුසල චෛතසික ධර්මයන් එක්කලා මුහුණු වෙලා උද්දච්ච නැමැති චෛතසිකය මතුවෙන්නට පුළුවන්. එතකොට මේක යෝගාවචරයේකට හඳුනා ගන්නට ඉතාමත්ම දුෂ්කර චෛතසිකයක්. ඒ මොකද දැන් කාමච්ඡන්දය ඇති වුණන් පස්සේ අපේ මනසෙහි සහ කයෙහි පැහැදිලිව ඒ චෛතසික ධර්මය ප්‍රකට වෙනවා. පරිස්සමෙන් හඳුනා ගන්නට පුහුණු කළාම අපිට ඒක වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ව්‍යාපාදයේ මතුවෙනකොට ඒ චෛතසික ධර්මය අපිට වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ උද්දච්චය ඇති වෙනකොට මෙන්න මේකයි උද්දච්චය කියන්නේ කියලා හඳුනා ගන්න පහසු නැහැ. මොකද ඒක වෙනම මනෝභාවයක් හැටියට නෙමෙයි මතුවෙන්නේ. මේ මනස වික්ෂිප්ත කරන එක්තරා ශක්තියක් හැටියටයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒකෙන් වික්ෂිප්ත කිරීම සිද්ධ කරනවා. ඒ වික්ෂිප්ත කිරීම කියන්නේ පැහැදිලි මනෝභාවයක් හැටියට වෙන් කරගන්නට බෑ. මේක පින්නතුන්ට වැටහෙනවා ඇති. මොකද අපි පසුගිය සතියේ නෙමෙයි ඉස්සෙල්ලා සතියේ මේ මනෝභාව කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතෙන්දී අපි පැහැදිලි කරලා දුන්නා ඒ මනෝභාවයක් කියලා කියන්නේ යම්කිසි මානසික තත්ත්වයක්. ඒ මානසික තත්ත්වය මනසෙහි පවත්වා ගන්නට පුළුවන් නම් ඒ මනෝභාවය බොහෝ වේලාවක් අපිට රඳව ගන්නට පුහුණු කරන්න පුළුවන්. එතකොට මනෝභාවයක් කියලා හඳුන්වන්නේ පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් යම්කිසි මානසික ස්වરૂපයක්. එතන එක් චෛතසිකයක් වෙන්නත් පුළුවන්, චෛතසික බොහොමයක් වෙන්නත් පුළුවන්. මොකද සිත හටගන්නකොට එක චෛතසිකයකින්ම මේ චෛතසික බොහොමයක් හටගන්නවා. නමුත් ඒකේ එක චෛතසිකයක් ප්‍රබල වෙන්නත් පුළුවන්, චෛතසික කීපයක් ප්‍රබල වෙන්නත් පුළුවන්. ඒ නිසා මනෝභාවයයි කියලා කියන්නේ හුදෙක් එකම චෛතසිකයක් කියන එක නෙමෙයි. එක් චෛතසිකයක ප්‍රබලත්වයෙන් හෝ චෛතසික ගණනාවක ප්‍රබලත්වයෙන් හෝ ඇති වුණු යම්කිසි මානසික තත්ත්වයක්. එතකොට මේ උද්දච්චය කියලා කියන්නේ එහෙම අපිට හඳුනා ගන්නට පුළුවන් මනෝභාවයක් කියලා අපිට තේරුම් කරගන්න, හඳුනා ගන්න, වෙන් කරගන්න පහසු නැහැ. ඒකෙන් කරන්නේ අර සිත්තල ක්‍රියාකාරීත්වය යම්කිසි අවුල්සහගත තත්වයක් ඇති කිරීමයි. ඉතින් ඒ නිසා ඊටාම ප්‍රවේශණෙන් අධ්‍යයනය කළොත් විනා, දීර්ඝ කාලයක් අධ්‍යයනය කළොත් විනා උද්දච්චය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව හඳුනා ගන්නට පහසු නැහැ. දැන් මේවා කියනකොට තේරුණාට මනසේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්නට යද්දී අපිට විවිධ ගැටලු මතුවෙනවා. හරියට සිහිය පුහුණු කළේ නැතිනම්, දිගු කලක් අධ්‍යයනය කළේ නැතිනම්. එතකොට කුක්කුච්චය එකත් එක්කලා එකතුනෙන් පස්සේ හැම විටම පසුතැවීම මතුවෙනවා. ඒ පසුතැවීමත් එක්කලා එතනින් එහාට බොහෝ මානසික වශයෙන් ඇදවැටීම්, කඩාවැටීම් සිද්ධ වෙන්නට පුළුවන්. මොකද පසුතැවීම විතරක්ම ගත්තා වුණත් ඒක අකුසලයක්. දැන් හුඟක් දෙනා හිතනවා යම්කිසි වරදක් සිද්ධ වුණාම ඒ ගැන පසුතැවීම එක්තරා ගුණයක් හැටියට. ඒක පින්නතුනේ අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. පසුතැවීම කියන්නේ අකුසලයක්. පසුතැවීමෙන් පමණක්ම යම් කිසි කෙනෙක් දුගතිගාමී වෙන්න පුළුවන්. අර ඒරකපත්ත නාගරාජයා ගැන එහෙම කියවෙන්නේ එක ස්වාමින් වහන්සේ නම දීර්ඝ කාලයක් මහනදම් පිරුවා. ඒතොර තමන්ගේ අතින් කොලයක් කැඩුනා කියලා ඒ ගැන පසුතැවීම ඇති කරගත්ත. මරණාසන්න මොහොතේ එහෙම සිහිපත් වුණා ඒ ගහයටම නාගයෙක් වෙලා උපන්න. එතකොට එහෙම උපදින්නට කොලේ කඩප එක නෙමේ හේතුනේ මනසේ ඇතිවුණු පශ්චාත්තාපය. තොර පශ්චාත්තාපය කියන්නේම කුක්කුච්චය කියන්නේම අකුසල ධර්මයක්. එය බලවත් වුනොත් දුගතියේ උපදවන්නට පවා ප්‍රබල සාධකයක් වෙන්න පුළුවන්. එක පැත්තකින් යම් කිසි කෙනෙකුගේ මනසේ තමන් කළ වරද පිළිබඳව පසුතැවීමක් ඇති වෙනවා නම් ඒක එතනත්තාට සුමගට යොමු වෙන්නට යම් කිසි පාදකයක් වෙන්නටත් පුළුවන්. දැන් මේක වරදවා ගන්නට එපා. මේකෙන් කියන්නේ පසුතැවෙන එක හොඳයි කියලා නෙමෙයි. පසුතැවීම කියන්නේ අකුසලයක් තමයි. හැබැයි සමහර අකුසල ධර්ම තියෙනවා අපිට කුසල් උපදවන්නට ආසන්න හේතු වශයෙන් සහාය වෙනවා. මේ පසුතැවීම කියලා කියන්නේ ප්‍රඥාව ඇති කෙනෙකුට, බුද්ධිය ඇති කෙනෙකුට, සිහි කල්පනාව පුහුණු කරන කෙනෙකුට, ලැජ්ජ බය ඇති කෙනෙකුට, ඉබඳු කෙනෙකුට ගුණධමයට නැඹුරු වෙන්න, අකුසලයෙන් වළකින්න උපකාර කරගත හැකි ධර්මයක්. හැබැයි ඒ එහෙම උපකාර කරගන්න පුළුවන් වුණාට ඒක අකුසලයක් කියන බව අපි වටහා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්ච. එතකොට මුලින් මුලින් ඇති වෙන අකුසල ධර්ම පසුව පසුව කුසල ධර්ම ඇති කරන්න ආසන්න හේතුව වශයෙන් හේතු වෙන්න පුළුවන්. කුසලයත් ඒ වගේ. කුසලය මුලින් කුසල් ඇති වෙලා ඒක පසුව පසුව අකුසල් ජනිත වෙන්න ආසන්න හේතුව වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට තමන් කරන කුසලයම ඒක ඇත්තටම කුසලයක් කරන්නේ. ඒකම තමන්ට මාන්නය උපදින්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒතර මාන්නය කියන්නේ අකුසලය. ඒ මාන්නය උපදින්නට අපි මෙච්චර කුසල් කරලා තිනවා, අපි මෙච්චර කාලයක් සිල්ගෙන තිනවා, අපි මෙච්චර කාලයක් භාවනා කරලා තිනවා. ඒ තමන් කරපු කුසලයේම අවසානයේ තමන්ට ක්ලේශයක් උපදින්නට, අකුසලයක් ජනිත වෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මුලින් මුලින් ඇති වෙන අකුසල ධර්ම පස්සේ පස්සේ කුසල් ජනිත කරන්නටත් ආසන්න හේතු වශයෙන් හේතු වෙන්න පුළුවන්. හැබැයි හැම විටම නෙමේ, බුද්ධිය, ප්‍රඥාව, සිහි කල්පනාව ඇති අයට. දැන් ඊබඳු අවස්ථා සාසන ඉතිහාසෙත් ඕන තරම් කියවෙනවා. ඒ වගේම වර්තමානයේත් අපට ඕන තරම් හඳුනා ගන්නට පුළුවන්. සරියුත් මහරහතන් වහන්සේගේ పూర్ව ජන්ම ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා ධම්මධජ ජාතකේ. එතකොට එහිදී කියවෙනවා ඊට පෙර ආත්ම භාවයක උන්වහන්සේ රජෙක් හැටියට ඉන්න කාලේ මත්පැනට සහ මාංශයට දැඩි ගිජු බවක් ඇතිව හිටිය. එතකොට හැම විටම ආහාර අනුභව කරනකොට මත්පැන් පානය කරලා එන්නේ. එතකොට මාංශ තියෙන්නම ඕන ආහාර වේල සඳහා. එතකොට එක දවසක් රාජභෝජනය සඳහා මාංශ සකසන්නට තිබුණ නැහැ. පොහොය දවසේ මස් එදා වෙලදාමට නැහැ. ඒ වගේම මාලිගාවේ සත්තු මරන්නේ නැහැ. නමුත් කල්ලතුව දවසේ මාංශ සකස් කරලා පිළියෙල කරලා තිබ්බා. කොහොම හරි ඒ ටික නරක් වෙලා හරි එහෙම නැත්නම් සතෙක් ඉදුල් කරලා හරි කවර හෝ හේතුවකින් දැන් මාංශ සකසන්නට අවකාශයක් නැති වුණා. එතකොට දැන් රජ්ජුරුව මත්පැන් පානය කරලා දැන් ආහාර අනුභව කරන්නට ආවෙන් පස්සේ මාංශ නැහැයි කියලා මේකට බරපතල විදිහට කුපිත වෙනවා කියලා රාජදේවිය අගබිසව දන්නා. ඒ දන්න නිසා අගබිසව රජතුමා ආහාර අනුභව කරන වෙලාවට අතදරුව හුරතල් කරමින් එතනට ආවා. එතකොට දැන් රජ්ජුරුව මාංශ නැහැ කියලා කෝප වෙලා මොකද මාංශ නැත්තේ කියලා කලබල කරනකොට දේවිය කාරණෙත් කියමින් අර දරුව අරගෙන ළඟට ගියා. ඒ ළඟට යනකොට මොකද මාංශ නැත්තේ මේ තියෙන්නේ කියලා අර අතේ ඉන්න දරුව ඇදලා බෙල්ල අබරවලා අරක්කැමියට කතා කරලා කිව්වා උයාගෙන එන්න කියලා. ඉතින් රාජ අන නිසා අරක්කැමිය උයලා ගෙනත් දුන්නා. ඊට පස්සේ අර වෙරිමතින්ම මාංශ අනුභව කරලා නිින්දට වැටුණා. ඊට පස්සේ අවදි වෙනකොට වෙරි හිඳිලා දරුවකෝ කියලා හොයනකොට සියලු දෙනා අඬනවා වැළපෙනවා. මොකද උනේ කියලා විමසනකොට තමන්ම කරපු කාර්ය අසහියෙන් කරපු කාර්ය ගැන දැනගෙන බරපතල කම්පනයක් ඇති වුණා. බරපතල පසුතැවීමක් ඇති වුණා. එතකොට මේ පසුතැවීමත් එක්කම ඒ රජතුමා ලොකු ධෛර්යයක් ඇති කරගත්තා. මම මේ දුරාචාරයට නැඹුරු වෙච්ච නිසයි මාති මෙතරම් අපරාධයක් සිද්ධ වුනේ. මගේ දරුවා මගේ අතින් ගෙලමිරිකලා මලලා ඒ දරුවගේ මාංශය අනුභව කරන්න තරම් බරපතල වරදක් මාතින් සිද්ධ වුනේ මේ දුරාචාරය නිසා. ඒ නිසා නිවන් දකින ආත්ම භාවය දක්වා නැවත කිසි දිනක මද්දපානයක් සිද්ධ කරන්නේ නැහැ කියලා දැඩි චිත්ත අධිෂ්ඨානයකට පැමුණා. එතකොට මේ චිත්ත අධිෂ්ඨානය කොච්චර බලවත් වුණාද කියනවනම් ඊට පස්සේ ඉපදුණු කිසිම ආත්ම භාවයක මත්පැන් පානය කළේ නැහැ කියන බව ඒ ධම්මදජ ජාතකයේ සඳහන් වෙනවා. සරියුත් හාමුදුරුවන්ගේ චරිතය සම්බන්ධව. එතකොට මේ වගේ නුවණ ඇති, වීරිය ඇති, ලැජ්ජ බය ඇති, නිවන කෙරෙහි යොමු කළ මනසක් ඇති කෙනෙකුට තමන් අතින් යම්කිසි සුළු වරදක් සිද්ධ වුණොත් හෝ බරපතල වරදක් සිද්ධ වුණොත් හෝ ඒ වරදත් එක්කලා ඇති වෙන පසුතැවීම නැවත ඒ වරදින් මිදෙන්නටත් තව බොහෝ වැරදි අඩුපාඩු වලින් මිදෙන්නටත් උදව්වක් කරගන්න පුළුවන්. හරියටම උදාහරණයක් ඇටියට කියනවා නම් දේවල් නරක් වෙන්නේ නැතුව කුණු වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් තමයි හොඳ. හැබැයි ඒවා යම් හේතුවකින් නරක් වුණා නම් කුණු වුණා නම් ඊට පස්සේ ඒවා කුණු. හැබැයි කුණු වුණාට අපිට ඕන නම් බුද්ධිය තියෙන කෙනෙකුට ඒවා පොහොර කරගන්න පුළුවන්. ඒතොර දැන් කුණු තමයි ඒක කුණු නෙමෙයි කියලා කියන්න බෑ. දැන් ඒවා කුණු වෙලා ඔක්කොම දිරාපත් වෙලා විනාශ වෙලා ඉවරයි. හැබැයි දැන් අපට ඕන නම් ඒ කුණු ටික පොහොර කරගෙන නැවත මල් පැලයක්, පළතුරු පැලයක්, එළවලු ටිකක් හිටවගෙන තමනුත් පෝෂණය වෙන්න, පරිසරයත් අලංකාර කරන්න, ඒ වගේම සමාජයටත් යහපතක් කරන්න ඕන නම් පුළුවන්. අන්න ඒ වගේ වරද කරන එක සුදුසු නැහැ. ඒ වරද කරහම පසුතැවීම ඇතිවීමත් සුදුසු නැහැ. හැබැයි වරද කළහම පසුතැවීම ඇති වෙනවා ලැජ්ජ බය ඇති අයට. ඒ වගේම කෙලෙස් නැසලා නැතිනම් සම්පූර්ණයෙන් දහම පිළිබඳව තවම ප්‍රත්‍යක්ෂ කරගෙන නැතිනම් සද්ධාව ඇති, ලැජ්ජ බය ඇති, නිවන ගැන හැඟීමක් ඇති, පින්පව් ගැන හැඟීමක් ඇති, හොඳ නරක ගැන හැඟීමක් ඇති අයට පසුතැවීම ඇති වෙන එක වළක්වන්න පහසු නැහැ. හැබැයි සිහිබුද්ධිය අවදි කරගෙන ඒ පසුතැවීමම අපට ඕන නම් පොහොර කරගන්නට පුළුවන්. ඒ උපදින්නා වූ අකුසල චෛතසිකයේ මේ මනෝභාවයම අපට පාදක කරගන්න පුළුවන්. නැවත ඒ වරද තමන් අතින් සිදු නොවන්නට සිහිබුද්ධිය අවදි කරගන්නට, අදිෂ්ඨානයන් ඇති කරගන්නට අපට ඕන නම් සහාය කරගන්නට පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙන්නේ බුද්ධිය, ප්‍රඥාව, ලැජ්ජ බය ඇති අයට පමණයි. එහෙම නැති අයට පශ්චාත්තාපය කියන එක, එහෙම නැත්නම් කුක්කුච්චය කියන නීවරණ ධර්මයේ ක්ලේශ ධර්මය, එය කොහෙත්ම තමන්ට යහපත පිණිස නෙවෙයි, ඒක අකුසල චෛතසික ධර්මයක්. ඒන් සිත ආවරණය කිරීමයි සිද්ධ කරන්නේ. එතකොට වර්තමානයේ අපට එහෙම සිදුවීම් අහන්නට ලැබෙනවා සමහර අවස්ථාවලදී. එක තරුණ දරු පිරිසක් දිනක් අපි සමග දහම් කරුණු සාකච්ඡා කරන්නට ඇවිදින් කතා බහ කරන අතරේ එක තරුණේ තමන්ගේ යාළුවා පෙන්නලා කිව්වා, හැමදෙන්නේ මේගොල්ලන්ගේ තාත්තා ඉස්සර නම් හැමදාම යනවා දඩේනේ යනවා, දැන් නම් ඒව ඔක්කොම නවත්තලා සිල් ගන්න යනවා කියලා කිව්වා. ඉතින් එහෙම කිව්වහම මම ඇහුවා මේ ඒ දඩයන් කරන එක නැවැත්වුවේ මොකක් නිසාද කියලා. එතකොට ඒ අදාළ තරුණයා කිව්වා, හැමදෙන්නේ ඉතින් අපේ තාත්තා යාළු මිත්‍රයොත් එක්කලා එකතු වෙලා පාප මිත්‍ර ඇසුරට වැටිලා මත් පැන් බොන්නයි දඩේනේ යන්නයි වට පුරුදු වුණා. ඉතින් සතියකට දවස් කීපයක් ඔය විදිහට රාත්‍රියේ ගිහිල්ලා නිදි මරාගෙන කැලෑ ගානේ බඩගාගෙන වතුරෝ කකා, ඉතින් කොහොම හරි සතෙක් මරාගෙන එනවා. ඉතින් අන්තිමට ඒක විනෝදාංශයක් වගේ මට්ටමට පත් කරගෙන ඒගොල්ලෝ කරගෙන ගියා. ඊට පස්සේ මේක ඇබ්බැහියක් වුණා. ඉතින් දවසක් ওই විදිහට රාත්‍රියේ ගිහිල්ලා එළිය වැටෙන පාන්දර වෙනකම්ම බලාගෙන හිටියා. එකම සතෙක්වත් වෙඩි තියාගන්නට බැරි වුණා. මොකෙක්වත් හම්බවුනේ නැහැ. ඊට පස්සේ දැන් එළිය වැටෙන්නත් කිට්ටුයි ආපහු යමු කියලා කිව්වට දැන් සමහර කෙනෙක් ඒකට කැමතිත් නැහැ. නමුත් දැන් එළිය වැටෙන නිසා අකමැත්තෙන් වුණත් ආපහු එන්න හැමදෙනාම පිටත් වුණා. පිටත් වෙලා අර කැලෑරොද්දෙන් ගම්මානෙට එනකොට ඒ කැලෑරද අයිනේ ගම්මානේ කෙළවර ගහක ගවයෙක් බැඳලා හිටියා. එතකොට හිස් අතින් ගෙදර යන්න බෑ. එච්චර මේ රැ නිදි මරාගෙන ඉඳලා කියලා එකමනුස්සෙක් කරපු දේ, ඒ කියන්නේ ඔය කියන තරුණයාගේ තාත්තා නෙමෙයි වෙන කෙනෙක්, අර හරක ගහේ බැඳලා ඉඳද්දිම පන පිටින්ම පස්සගත කපාගෙන අරගෙන ගියා. ඉතින් අර ගවයා කෑ ගහමින් ඇදගෙන වැටිලා ලේ පෙරාගෙන කෑ ගහන හැටි මේ තරුණයාගේ තාත්තා දකිනවා. දැකලා එදා ගෙදර ආවට පස්සේ ඔහුට බරපතල මානසික කම්පනයක්, බරපතල පසුතැවීමක් ඔහුට ඇති වෙන්නේ මේ සිද්ධිය සම්බන්ධ. දැන් ඔහුට එකින් එක සිහි වෙනවා, මෙතෙක් කල් අපි දඩේනේ ගිහිල්ලා සත්තුන්ට වෙඩි තිබ්බහමත් ඔය වගේ වේදනාවෙන් කෑ ගහනවා ඇති නේද. දැන් අර ඈත තියා යන්තමට සතාව දැකලා වෙඩි තියලා ඊට පස්සේ මල කඳ අරගෙන ආවට මේ පන පිටින් ඉන්න සතාට මේ වෙච්ච සිද්ධිය දැක්කහම මේ තැනත්තට ඒක දරා ගන්නට බැරි වුණා. නිසා දවස් ගානක් මේ පිළිබඳව කල්පනා කරලා ඔහුට බරපතල පසුතැවීමක් ඇති වුණා. ඒ පසුතැවීමත් එක්කම ඔහු තීරණය කළා ඊට පස්සේ මම කවදාවත් දඩයමේ යන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔහුගේ මේ මානසික පීඩාව දුරු කරගන්න ඕන නිසා ඔහු විවිධ පින්කම් කරන්න පටන් ගත්තා. මල් පූජා කරන්න, දන් දෙන්න, අන්සල් යන්න, බණ අහන්න, ඊට පස්සේ ඔහු සිල් ගන්න පටන් ගත්තා. ඉතින් පසු කාලීනව ඔහු ඉතාම හොඳින් ගුණධම් වඩන උපාසකයෙක් බවට පත් වුණා. කුමක් නිසාද? අර මනසට ඇති වෙච්ච පශ්චාත්තාපයේ හේතු කොටගෙන. මෙන්න මේ වගේ අතීතයේ වුණත් වර්තමානයේ වුණත් සිහිබුද්ධිය තියන අයට ඒ ඇති කරන කම්පණය අකුසලයෙන් මිදෙන්නට යම් සහයක් කරගන්න පුළුවන්. දැන් අපි දකිනවා සමහර වෙලාවට බෞද්ධයෝ හැටියට තමන් අතින් වැරද්දක් වුණාම හුඟක් පසුතැවිලා ඒ අකුසලය ප්‍රබල කරගන්න. හැබැයි දේවවාදී ආගම්වල බොහෝ දෙනා අපි දකිනවා තමන් අතින් සතෙක් මැරුණා කියලා ඒ වගේ දේවල් වලට එහෙම බෞද්ධයෝ වගේ පසුතැවෙන්නේ නැහැ. ඒතකොට පසුතැවෙන්නේ නැති නිසා අර සතා මරණ වෙලාවේ කරගත්තු අකුසලය විතරයි පසුතැවීමේ අකුසලය ඒගොල්ලන්ට ජනිත වෙන්නේ නැහැ. හැබැයි බෞද්ධයෙක් ඇතුළේ සතා මැරීමේ අකුසලයයි පසුතැවීම නිසා ඒ අකුසලය සිය දහස් ගුණයෙන් ප්‍රබල කරගෙන අනිවාර්යෙන් විපාක දෙන තත්ත්වයට පත් කරගන්න. එහෙනම් අපි බෞද්ධෝ වීම සාපයක්ද, බෞද්ධෝ වීම අපරාධයක්ද, බෞද්ධෝ වීම අපට අලාභයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නැහැ, අලාභයක් නොවෙන්නේ අර අපි පොලින් කිව්ව කාරණයක් එක්ක. බෞද්ධයෙක් හැටියට අපට කුසලයේ අකුසලයේ ගැන දන්න නිසා, හේතුඵලයේ ගැන දන්න නිසා අපට පසුතැවීමක් ඇති වෙනවා. ඒ පසුතැවීම අකුසලයක් වුණාට, ඒකෙන් අර කරපු අකුසලයේ වර්ධනය වුණාට, ඒ පශ්චාත්තාපය නිසාම තමයි අපි කොහොම හරි ඒ බඳු වැරදි වලින් වළකින්නට, ඒවයෙන් ඒව නැවත නොකර ඉන්නට අපි උනන්දු වෙන්නේ, උත්සාහවත් වෙන්නේ ඒ පශ්චාත්තාපය නිසා. අර දේවවාදී ආගම් වල අයට සතෙක් මැරුවයි කියලා ඒ දෙවියන් වහන්සේ අපිට මවලා තියෙන්නේ මරාගෙන කන්නයි, උන්ට පණ දීලා තියෙන්නේ නරක වෙන නිසායි. එතකොට මුලින්ම මැවුවේ මිනිස්සු, අනිත් ඔක්කොම මවලා තියෙන්නේ අපේ පැවැත්ම සඳහා. ඉතින් ඒ වගේ ආකල්පයක් එක්කලා සතෙක් මරාගෙන කෑවයි කියලා ආහාරය පිණිස සතෙක් මරා ගැනීම වරදක් නොවේ කියන සංඥාවක් එයයි ඇති කරගන්න. ඒක ආගමේ තියද නැද්ද කියන කතාව වෙන මේක. නමුත් ඒගොල්ලෝ එහෙම සංකල්ප ගොඩනගනවා. ගොඩනගා ගත්තාම ඒගොල්ලන්ට අර බෞද්ධ අපට ඇති වෙන පසුතැවීම නැහැ. හිත සැහැල්ලු කරගන්නවා. හැබැයි ඒ හේතුව නිසා ඒගොල්ලෝ ප්‍රාණඝාතයෙන් වළකින්නට හිතන්නේ නැහැ. එතකොට නැවත නැවතත් අර අපරාධ කරන්න, පව්කම් කරන්න පෙළඹෙන්න එය හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට පශ්චාත්තාපය කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒක අකුසලයක්. ඒක බරපතල වුණු දුගතිගාමී වෙන්නටත් හේතු වෙනවා. නමුත් ඒ පසුතැවීම සිහි බුද්ධිය ඇති, ලැජ්ජ බය ඇති, නිවන ගැන හැඟීමක් ඇති සත්පුරුෂයින්ට ඒ තමන් අතින් සිද්ධ වෙන පුංචි පුංචි අඩුපාඩු පිළිබඳව ඇති වෙන පසුතැවීම ඕනනම් පාදක කරගන්න පුළුවන්. නැවත ඒ බඳු වැරදි නොකර සිටීමේ චිත්ත අධිෂ්ඨානයක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්. ඉතින් මේ කාරණා ටිකත් අපි ඒත් එක්කලා සිහිපත් කළේ. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ නීවරණ ධර්මය. ඒ නීවරණ ධර්මය හොඳයි කියන එක නෙමෙයි, අවශ්‍ය නම් එය පදනම් කොටගෙන අපත සුචරිතයට නැඹුරු වෙන්නට මඟ හදා ගන්න පුළුවන්. දැන් භාවනා කරන යෝගියෙකුට මේ උද්දච්ච කුක්කුච්ච විවිධාකාරයෙන් බාධා කරන්නට පුළුවන්. එක විදිහක් තමයි අර එක අරමුණක පිහිටා සිටින්නට නොහැකි වෙන ආකාරයෙන් විවිධ අරමුණු කරා අපේ අවධානය යොමු කිරීම. ඒතර විවිධ අරමුණු කරා කියලා කියන්නේ වැදගත් දේවලුත් නෙමෙයි. දැන් ඔය භාවනා කරනකොට අපි හුඟක් දෙනාට දැනিলা තියෙනවා කිසිම වැදගත්මකට නැති දේවල් එක්ක ඔහේ යනවමනස්. එතකොට දැන් මේ අනිත් වෙලාවට ඒව ගැන අපිට හිතන්න ඕනෙකමක්වත් නැහැ. එහෙම කිසිම වැදගත්කමක් නැහැ කියලා අපි දන්නවා. හැබැයි නොවැදගත්තු අරමුණු කෙරෙහි අපේ අවධානය ප්‍රබලව යොමු වෙන බවක් අපට පේනවා භාවනා කරන්න යොමු වුණා. ඇයි ඒ? අර උද්දච්ච කුක්කුච්චය විසින්, එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් උද්දච්චය විසින් ඇති කරන කම්පණය නිසා අපට අවශ්‍ය අරමුණෙහි පිහිටවා ගන්නට නොහැකි ගතිය. එතකොට වැදගත්ද නොවැදගත්ද කියලා නෑ. ඔය මොනවා හරි මතක් වෙන එකක් එක්කලා ඒකෙන් සංඥා ඇති වෙන විදිහත් එක්කලා අරමුණෙන් අරමුණට අවධානය වෙනස් වෙනවා. ඒ යෝගියාට, භාවනා කරන කෙනාට උද්දච්චය බාධා කරන එක විදිහක්. තව විදිහක් තමයි තමන් කරපු යම් යම් අඩුපාඩු, තමන් අතින් වෙච්ච වැරදි, සීලේ දුර්වලකම්, තමන් අතින් සිදුණු යම් යම් අකුසල ධර්ම තමන්ට සිහි වෙලා ඒකත් එක්කලා මනස වික්ෂිප්ත වෙන්න, පසුතැවෙන්න පුළුවන්. ඒ දෙවෙනි ක්‍රමය. අනිත් කාරණේ තමයි තමන්ට කරගන්න බැරි වෙච්ච හොඳ දේවල්. අපිට තින් මේ ධර්මයට අපි යොමු වුණේ ගොඩක් පහු වෙලානේ. තරුණ කාලෙම මේ ධර්මයට යොමු වුණා නම් කොච්චර වටිනවද? ඒ කාලේ අපිට මේවා තේරුනේ නැහැනේ. එතකොට මේ පින්කම් අපිට කරගන්න තිබුණානේ, මව්පියන්ට සලකන්න තිබුණානේ, ගුණධම් වඩන්න තිබුණානේ, සීල් රකින්න තිබුණානේ. දැන් අර කරගන්න බැරි වෙච්ච දේවල් සම්බන්ධව විවිධාකාරයෙන් තමන්ගේ මනසේ උද්දච්ච කුක්කුච්ච මතුවෙන්න පුළුවන්, වික්ෂිප්ත බව සහ පසුතැවීම. ඒ තමයි තුන්වෙනි ක්‍රමය. ඊළඟට තමන් කරන භාවනාවේ යම් යම් දියුණුවක් කියලා දකින කාරණා පදනම් කොටගෙන කෙනෙකුට පසුතැවීම ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ට සමාධිය ඇති වෙන්නේ නැහැ, තමන්ට ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැහැ. මම කොච්චර භාවනා කළත් මගේ හිත සංසුන් වෙන්නේ නැහැ, මට කිසි දියුණුවක් නැහැ භාවනාවෙන් කියලා ඒකත් එක්කත් තැවෙන්නට පුළුවන්. ඒ හතරවෙනි ක්‍රමය. දැන් ඒ එහෙම ඒවා ගිහි පැවිදි දෙගොල්ලටම ඕන තරම් ඇති වෙනවා භවනා කරන්න ගියාම. මොකද තමන් යම්කිසි ඉලක්කයක් ඇති කරගෙන, යම් දියුණුවක් අපේක්ෂා කරගෙන භවනාව කරගෙන යනවා. ඒක එහෙම නොලැබෙනකොට තමන්ට ලොකු මානසික කම්පනයක් ඇති වෙනවා, කඩාවැටීම් ඇති වෙනවා, උදාසීන බව ඇති වෙනවා, අරතිය ඇති වෙනවා. අරතිය කියන්නේ කුසලයේ හිත ඇලෙන්නේ නැති ගතිය. මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඊළඟට පස්වෙනි ක්‍රමය තමයි අර විදිහට තමන්ගේ භාවනාවේ යම් යම් දියුණු සටහන් තමන්ට පෙනෙනකොට ආලෝකය පෙනෙන්න පුළුවන්, ඒ වගේම මනසේ ඒකාග්‍රතාවය දියුණු වුණා වගේ පෙනෙන්න පුළුවන්, කය සැහැල්ලු බව මතුවෙනවා දැනෙන්න පුළුවන්, මනසේ ප්‍රීතිය මතුවෙනවා දැනෙන්න පුළුවන්, මේ වගේ යම් යම් මෙතෙක් නොතිබුණු හොඳ ගති ලක්ෂණ පිළිබඳව ඇතිවෙන දැනෙන යම් යම් සටහන් මූලික කොටගෙන දැන් නම් මගේ භාවනාව දියුණුයි, දැන් මම සෑහෙන හොඳ තත්වයකටපත් වෙලා ඉන්නවා, දැන් මේ සෝවාන් ඵලය වෙන්නේ නැති, මේ සකෘදාගාමී ඵලය වෙන්නේ නැති, එතකොට මේ අසවල් ධානය වෙන්නේ නැති, මේක ගුරුවරයාත් එක්ක කතා කරන්න ඕන, මේක අහවලටත් කියන්න ඕන, දැන් අනිත් අයට නැති තත්වයක් මට ඇති වෙලා තියෙනවා. මේ විදිහට අර තමන්ගේ භාවනාවේ දියුණුව යයි හඟින යම් යම් කාරණා පදනම් කොටගෙන ඒතනත්තාට උද්දච්චය මතුවෙන්නට පුළුවන්. මේ විදිහට විවිධ ක්‍රමවලට භාවනා කරන යෝගියෙකුට උද්දච්චය බාධා කරන්නට පුළුවන්. ඒ උද්දච්චය නිසා ඇතිවෙන නොසන්සුන් බව හේතු කොටගෙන තමන්ට සිද්ධ වුණු හානි, පාඩු, අලාභ, ඒ වගේම නොකළ යුතු දේ කළා නම්, කළ යුතු දේ කරන්න බැරි වුණා නම්, ඒවා පිළිබඳව සිහි වෙනකොට කුක්කුච්චයකුත් ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ සිත වික්ෂිප්ත කරන තවන ක්ලේශ ධර්ම දෙකක්, එහෙම නැත්නම් චෛතසික ධර්ම දෙකක්. ඒ දෙක එක්ව හට ගන්නා නිසා එකම නීවරණ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි හිතනවා මේ කාරණා ටික මූලික වශයෙන් ප්‍රමාණවත් කියලා. එතකොට මේ සම්බන්ධව හෝ සතර සතිපට්ඨානයේ සම්බන්ධව භාවනාව සම්බන්ධව පවතින ගැටලු මූලික වශයෙන් අපි සාකච්ඡා කරමු. ඉන් අනතුරුව සාකච්ඡාවේ අගභාගයේදී අපට පුළුවන් ඊට අමතර යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් කාට හරි මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඒවා විමසන්න පුළුවන්.